नमो तस् भगवतु अरहतु सम्मा सम्बुद्धस्स नमो तस् भगवतु अरहतु सम्मा सम्बुद्धस्स नमो तस् भगवतु अरहतु सम्मा सम्बुद्धस्स सब्बं भिक्खवे आदित्तं किञ्च भिक्खवे सब्बं आदित्तं चक्खुं भिक्खवे आदित्तं रूपादित्ता चक्खु विज्ञानं आदित्तं चक्खु सम्पस्सो आदित्तो यमिदं चक्खु सम्पस्स पच्चया उपाद्यति वेदयतां सुखं वा दुःखं वा अदुःखं सुखं वा तम्पि आदित्तं केनादित्तं रागग्निना दोषग्निना मोहग्निना आदित्तं जातिया जरा मरणेन शोकैः परिदेवैः दुःखैः दोमनस्यैः उपायासैः आदित्तं वदामीति। श्रद्धावन्त पिंगतुनि भाग्यवत्तु अरिहत्तु सम्मा सम्बुद्धजानन् वहन्से දහසක් ජටිල භික්ෂූන් වහන්සේලාට දේශනා කරන්න තියෙනු ආදිත්ත පරියාය සූත්‍රයේ සඳහන් වන පාඨයක් ඒ ප්‍රකාශිත වුණේ. පින්වතුනි භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථම වස් කාලයේ වරණැසි සිසිපතනී නිකායෙහි ගත කරලා ඒ කාලය තුල පැවිදි වුණා වූ කටක් මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයේහි පිටක් කරලා තමන් වහන්සේ දුරුවේන ජනපදයේ බලා පිටක් වුණා. භාගතුන් වහන්සේ එසේ පිටක් වීමට ඉස්සෙල්ලා ප්‍රථම රහතන් වහන්සේලා 69 ආමන්ත්‍රණය කරලා වදාලා මුතෝහං භික්ඛවේ සබ්බපාසේ යේ දිබ්බා යේච මානුසා තුම්හේ භික්ඛවේ මුතා සබ්බපාසේ යේ දිබ්බා යේච ඒ දිබ්බා ඒච මානුෂා චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාහිතාය සුඛාය දේව මනුෂ්‍යාන මා ඒකේන ග්‍රී අගමිත දේශේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මධ්‍ය කල්යාණං පරියෝෂාන කල්යාණං සාර්ථං සබ්ජංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං ප්‍රකාශේත සන්ති භික්ඛවේ සත්තා අපරජක ධාන ජාතික අසවනතා ධම්මස පරිහායන්ති භවිෂ්‍යන්ති ධම්මස අඤ්ඤාතාරෝ කියලා එයින් පවස වදාරා හිටියේ අග්‍රතම රහතන් වහන්සේලා 69 කියලා කිව්වේ කොහොමද? පංචවග්ගයේ භික්ෂූන් වහන්සේලා එතන 5. ඊළඟට යස ස්වාමීන් වහන්සේ 6. යස ස්වාමීන් වහන්සේගේ යාළු සිට පුත්‍රයෝ 4 පැවිදි වුණා. විමල සුභාහ පුණ්‍යජී ගවම්පති නම් ඒ 4 එක්ක එකට කියනවා. 19. මුලින් 5 යස ස්වාමීන් වහන්සේ 6. විමල සුභාහ පුණ්‍යජී ගවම්පති ස්වාමීන් වහන්සේලා 4. 19. ඊට පස්සේ ආපහු යස ස්වාමීන් වහන්සේගේ තවත් මිත්‍ර තරුණ පිරිස 50 වහා. ඒ 50 එක්ක අන්න 69 වෙනවා. අන්න ඒ පිරිස තමයි ඒ ප්‍රථම වස් කාලයේ තුල අරහත්ත්වයට පත් වෙච්ච රහතන් වහන්සේලා 69. ඉතින් මේ මුල් රහතන් වහන්සේලා 69ට භාගතුන් වහන්සේ දේශනා කළා මුත්තෝහා භික්ඛවේ සබ්බපාසෙන් යේ දිබ්බා යේච මානුෂා. මහණෙනි මේ දෙවියන් පිළිබඳ වූ මිනිසයන් පිළිබඳ වූ සියලු බන්ධන වලින් කෙලස් ගැටවලින් කෙලස් බන්ධන වලින් තථාගතයන් වහන්සේ විදුණා. ඒ වගේම තුම්හේ මහණෙනි ඔබලා දෙවියන් පිළිබඳව මිනිසයන් පිළිබඳව සියලු බන්ධන වලින් කෙලෙසුන්ගේ මිදුණා. ඉතින් මේ දෙවියන් පිළිබඳ මිනිසයන් පිළිබඳ බන්ධන කියලා කියන්නේ මොනවද? ඉතින් කාම භාවයට, රූප භාවයට, අරූප භාවයට දැන් සතර සංයෝජන තියෙනවානේ. ඒ වගේ මිදුණා කියන එක දස සංයෝජන වලින්ම මිදුණා. දස සංයෝජන වලින් මිදීම එන්නේ අරහත්ත්වයට පත් වෙන්නේ මොනවද දස සංයෝජන කියලා කියන්නේ? සක්කාය දිට්ඨි කියන ආත්ම දෘෂ්ටිය, විචිකිච්ඡා, සැකේ. ඊළඟට උසීලබ්බත පරාමාස කියලා කියන්නේ වැරදි සීල චාරිත්‍ර විදි. ඒ කියන්නේ විමුක්තියක් සඳහා අනුගමනය කරන වැරදි සීලාදී වෘත තියෙනවනේ ඒවට තමයි සීලබ්බත පරාමාස කියලා කියන්නේ. ඊළඟට කාමරාග පටිය. මෙතන පහයි. ඒවට කියනවා ඕරම් භාගිය සංයෝජන කියලා. කාම ධාතුවට බැඳ සංයෝජන. ඊළඟට තියෙනවා රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියලා උද්ධම් භාගිය සංයෝජන. රූපාරූප භවයට බැඳ සංයෝජන. මෙන්න මේ සියල්ලෙන්ම තථාගතයන් වහන්සේ මිදුණා. ඒ වගේම මේ වස් කාලය තුල අර 69ක් වූ මහරහතන් වහන්සේලා මේ කියන සියලුම බන්ධනයන්ගෙන් මිදුණා. භාගතුන් වහන්සේ කාරණේ සිහිපත් කරන වදාරනවා. ඒ හින්දා මහරණි චාරිකාවේ වැඩම කරන්න බොහෝ ජනයාට හිතසුව පිණිස ලෝකයා සම්පාවෙන් යුක්තව චාරිකාවේ වැඩම කරමින් දෙනමක් එකමගින් යන්න එපා. මොකද දෙනමක් එකමගින් යන්න එපා කියලා. දෙනමක් එකමගින් යන්න එපා කියලා. ඉන්න පිරිසක් ඉන්නේ 69යි ඉන්නේ. තේමයි දෙකින් ධර්මයේ ව්‍යාප්තිය සඳහා එකපාරකින් දෙනමක් යන්න එපා. එතකොට 69 මාර්ග 60කින් පාරවල් 60කින් ගියොත් එහෙම 60 තැනකදී ධර්ම දේශනා කරනවානේ අන්නේ සඳහා. ආතේ එක මාර්ගයෙන් දෙනමක් වදින්න එපා. ලෝකයාට හිතසුව පිණිස මුල යහපත් වූ, මැද යහපත් වූ, අග යහපත් වූ අර්ථ ව්‍යංජන සහිත මුළුමනින්ම පිරිසිදු පිළිකුන් ධර්ම බ්‍රහ්මචර්යාව ප්‍රකාශයෙන් කියන්නේ ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ පැහැදිලි කරන ධර්මයේ දේශනා කරන්න. මහණෙනි, කෙලෙස් තුනී සත්‍යෝ මේ ලෝකේ ඉන්නවා. ඒ ඇයට ධර්මය අහන්න ලැබුණ නැත්නම් පරිහානියක් වෙන්නේ. ධර්මය අවබෝධ කරන්න පුළුවන් අය මේ ලෝකේ ඉන්නවා. ඒ නිසා තථාගතයන් වහන්සේ උරු වේලාවේ සේනානි කියන කුඩා නගරේ බලා වැඩම කරනවා ධර්ම දේශනා කිරීම සඳහා කියලා භාගතුන් වහන්සේ වික්ෂු පිරිසට මතක් කළා. ඒ වෙලාවේදී මාරදීය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට පැමිණිලා ගාථාවකින් ප්‍රකාශ කර සිටිනවා. බද්දෝ සුසබ්බ පාසේහි ඒ දිබ්බායේච මානුෂා මහා බන්දන භද්‍රෝසීන මේ සමන මුක්කසී කියලා. දැන් බුදුරජාණන් වහන්සේ වදාළනේ රහතන් වහන්සේලාට තථාගතයන් වහන්සේ මේ සියලු බන්ධනයන්ගෙන් මිදුණා, ඔබලා බන්ධනයන්ගෙන් මිදුණා කියලා. මාරදිවි පුත්‍රයා එන්නේ අනිත් පැත්තට කියනවා. බුදුරජාණන් වහන්සේට කියනවා, ශ්‍රමණය, ඔබ සියලු බන්ධනයන්ගෙන් වැදිලා ඉන්නේ. දෙවියන් පිළිබඳව, මිනිසයන් පිළිබඳව බන්ධනයන්ගෙන් වැදිලා ඉන්නේ. මහා බන්ධනයකින් කෙලෙස් බන්ධනයකින් වැදිලා ඉන්නේ. ඔබට මගෙන් නම් මේ දෙන්න හම්බෙන්නේ නැහැ කියලා මාරදිවි පුත්‍රයා එන්න කියනවා. භාගතුන් වහන්සේ නැවතත් මාරදීව පුත්‍රයාට කියනවා, මුත්තෝ හංසබ්බ පාසේහි ඒ දිප්පායේ ච මානුෂා මහා බන්දන මුත්තෝ මි විහතෝ ත්වමසියන්ත කාති යනුවෙන් භාගතුන් වහන්සේ වදාලා මාරය තථාගතයන් වහන්සේ සියලුම බන්ධනයන්ගෙන් මිදුණා. මිනිසුන් පිළිබඳ, දෙවියන් පිළිබඳ සියලුම කෙලෙස් බැඳුම් වලින් මිදුණා. මහා බන්ධනයෙන් තථාගතයන් වහන්සේ මිදුණ ඔබ නැසුණා වෙනයි කියලා භාගතුන් වහන්සේ වදාළා. අන්තලික්ක චරෝ පාසෝ යායං චරති මානසෝ තේන සංඝාද ඉස්සාමි නමු සමන මුක්කසී. ඒකමන මාර්යා ආපහු කියනවා, ශ්‍රමණයන් වහන්සේ මේ හිතෙහි හටගන්නා රාග පාසයෙන් නැවතත් ඔබේසිතමම බඳිනවා. ඔබට මගෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් වදාරනවා, රූපා සද්ධා රසා ගන්ධා පොට්ටබ්භා ච මනෝරමා එත්ථ මේ විගතෝ ඡන්දෝ විහතෝ ත්වමසි අන්ත කාති යනුවෙන් මාරය තථාගතයන් වහන්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ මනෝරම්‍ය වූ සියලුම පංචකාමයන් පිළිබඳ පැවතිච්ච ඇල්මෙන් මිදිලා සිටින්නේ නිසා ඔබ විනාශයටපත් වුණා, ඔබ නැසුණයි කියලා භාගතුන් වහන්සේ වදාළා. ඒ ගමන මාර්ගීය පුත්‍රයා දැනගත්තා. වැඩක් නැහැ, තවදුරටත් කතා කරලා භාගතුන් වහන්සේ මාව හඳුනනවා කියලා නොසතුටු සිටි කරලා යන්නේ ගියා. චලෝය විදිහට භාගවත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණායින් පස්සේ මාර්ගීය පුත්‍රයා ඉතින් හිට ඇවිල්ලා ඔය විදිහේ බාධා කිරීම කළා. ඒ ඊළඟට භාගතුන් වහන්සේ දැන් මොන පිළිවෙලින් බරණැසින් පිටත් වෙලා උරුවෙල් ජනපදයේ දක්වා චාරිකාවේ වැඩම කරනවා. එහෙම වැඩම කරනකොට එක්තරා වනලැහැබක් තිබුණා. භාගතුන් වහන්සේ වනලැහැබේ එක්තරා ගහක් තුල වැඩ වුණා. ඔය වනාන්තරයේ බද්දවාගිය කියලා කුමාරවරු 32. ඒගොල්ලෝ සතුටු වෙන්න ඒ වනයේ ඇවිල්ලා සිටියා. ඉතින් ඒ 32 29 දෙනෙක් විවාහ වෙලා හිටියේ එක කුමාරයෙක් විවාහ වෙලා හිටියේ නැහැ. ඉතින් එයාට සතුටු වෙන්න වෙනත් කාන්තාවක් වෛශ්‍යාවක් අඳ ගහගෙන ඇවිල්ලා හිටියා. ඉතින් මේ වෛශ්‍යාව මොකද කළේ? අනික් අයගේ ප්‍රමාදයක් බලලා මේගොල්ලෝගේ තිබිච්ච ආවරණ ආදී ඒ ඔක්කොම අරගෙන පැනලා ගියා. ඊට පස්සේ මේ කට්ටියම දැන් අර වෛශ්‍යාව විවාහ හොයාගෙන යනවා. යනකොට යනකොට බුදුරජාණන් වහන්සේ ගහක් උඩ වැඩි වීමක් දැක්කා. දැකලා මේ පිරිස බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මේ හරියේ ස්ත්‍රියක් එහෙම කාන්තාවක් එහෙම යනවා දැක්කද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ අහන මොකද කුමාරවරුනි ස්ත්‍රියක් යන හොයන්නේ? තමයි කිව්වා, ස්වාමීනි, අද මේ භද්‍රවග්ගිය නම් හැදෙන්න කුමාරවරු ශිෂ්‍යලා මේ 29 දෙනෙක් විවාහ වෙලා ඉන්නේ, එක්කෙනෙක් විවාහ වෙලා නැහැ. ඉතින් එයාට සතුටු වෙන්න මේ වෛශ්‍යාවක් අඬගාගෙන ඉන්නේ කියයි. එයා ඉතින් අපේ ප්‍රමාදයක් බලලා මේ අපි පිළිච්ච වටිනා කියන වඩිතික අරගෙන පැනලා ගියා. අපි ඉතින් මේ ආත උදව්වට අර ස්ත්‍රිය හොයමින් මේ ඇවිදිනවා කියලා. ඒ ගමන භාගතුන් වහන්සේ පිළිසෙන් ඇව්වා, "තංකින් මජත වූ කුමාර කතමන් ලොකෝතුන් මහකම් වර යං වාතුම් ඉතින් ගවේසෙයාත යං වා අත්තානන්ද වේසෙයාත." කුමාරවරුනි, ඉතින් මොකද්ද ඔයාලට වඩා හොඳයි කියලා හිතන්නේ? මේ කොහෙවත් ඉස්සියක් ගැන ඔයා යන්නේ එකද නැත්තම් තමන් ගැන හොයා ගන්නකද කියලා ඇහුවා. ඉතින් මේ අය මොකද බුද්ධිමත් පිරිසක්. ඒ අය නම් කිව්වා, ස්වාමීනි, ඉතින් කොහෙවත් ඉස්සියක් ගැන හොයනවට වඩා නම් තමන් ගැන හොයා ගන්න එක වඩා හොඳ වේවි කියලා. භාගතුන් මහසර් වදාළ, එහෙනම් කුමාරවරුනි වාඩි වෙන්න, ඔබලාට ඒ සඳහා තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා කියලා කිව්වහම මේ පිරිසත් ආයි කතාවක් නැතුව එහෙමම වාඩි වෙනවා. එයා කියන්නේ කියන්නේ මම අර දේශෙන් වැඩන්නේ අපිට අපේ බලු පිටි දෙයා ගන්න තමයි අපි ඉන්නේ කියලා. ඒගොල්ලෝ ඒක කියන්නේ කියන්නේ නැහැ. එයා කල්පනා කළා මේකත් වටිනවා, තමන් ගැන හොයාගන්න එකත් වටිනවා කියලා කියලා ඒගොල්ලෝ වාඩි වෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ පිරිසට අනුපිළිවෙලින් ධර්මයේ දේශනා කළා. මුලින් දානය ගැන කියලා, සීලය ගැන කියලා, ඊළඟට සුගතිය ගැන කියලා, කාමයන්ගේ ආදීනව, කෙලසුන්ගේ ගොරෝසු බව කියලා, ඒවා අත්හැරීමෙන් අයිස්කාමයෙන් ලැබෙන ආනිසංස වදා. එහෙම දේශනා කරනකොට මේක හොඳට කන් දීගෙන හිටියා. හිත් පහන් වෙන, සමාහිත වෙන විදිහට අහන් හිටියා. යන්න ඒ වෙලාවේදී මේ අය ගිහින් අර ධර්මයෙන් බොහොම සතුටු වෙලා හොඳ වැඩිලා ගිහිල්ලා පහන් බවට පත් වෙලා හිත සමාහිත වෙලා තියෙන වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දැනගත්ත, දැන් මේ පිරිසට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්න හොඳ වෙලාවයි කියලා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. ඒ වෙලාවේදී හරියට පිරිසිදු වස්ත්‍රයක් පාට ගන්නකොට, ඩයි කරනකොට එක පාටම හොඳට ඩයි අල්ලනවානේ, පාට අල්ලනවානේ, අන්න ඒ වගේ අර හිත පහන් වෙලා ධර්මය අවබෝධ කරගන්න සුදුසු තත්ත්වයට පත් වෙලා තියෙන වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය වදාළාම මේ පිරිස චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත. හේතු නිසා හට ගන්නා සියලු ධර්ම හේතුන්ගේ අභාවයෙන් අභාවයට පත් වෙනවා කියලා මේ අය දහම් රස පහල කරගත්තා. අති මෙසේ මේ අය දහම් රස පහල කරගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයෙන් ඉල්ලා සිටියා, ස්වාමීනි, අපට මේ බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ලබන්න අවශ්‍යයි කියලා. භාග්‍යතුන් වහන්සේ ඒ පිළිසත් ඒ උපසම්පදාවෙන්ම පැවිදි කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒ පිළිසත් පිටත් කරලා තමන් වහන්සේ තනියම උරුවේල ජනපදයේ බලා වැඩම කළා. ඔය කාලේ උරුවේල ජනපදයේ සිටියා සහෝදරයෝ 3 දෙනෙක්. ඒ අය තාපසික විද්‍යාවෙන් පැවිදි වෙලා ගිනි පුදමින් තවස්නාම් කරමින් හිටියා. ඒ උරුවේල කාශ්‍යප කියන තාපසිකුමාට 500ක් පිරිස හිටියා. 500ක් පිරිසට එයා ප්‍රධානයි. ඊළඟට නදී කාශ්‍යප කියන තාපසිකුමාට හිටියා තමන්ගේ පිරිස පිරිවර ගැටළු 300ක්. එයා 300කට ප්‍රධානිය. ඊළඟට ගයාකාශක කියන තාපසතුමා දෙවිය පිරිවර තාපසවරු 200ක්. එයා 200කට ප්‍රධානිය. ඉතින් භාගතුන් වහන්සේ මේ අයගේ මේ උරුවේල කාශක කියන ගැටළයාගේ තාපසතුමාගේ ආශ්‍රමයට වැඩම කළා. වැඩම කරලා උරුවේල කාශක තාපසතුමාගේ දන් කිව්වා කාශක ඔබට බරක් නෙවෙයි නම් එක රාත්‍රියක් මම ඔබේ ගිහිල්ගේ ඉන්නම් කියලා. ඉතින් න්යාය දන්වා මහා ශ්‍රමණයන් වහන්සේ මට නම් ඉතින් කරදරයක් නැහැ. ගිහිල්ගේ පිටියයි කියලා. හැබැයි ඒක ඉන්නවා බොහොම සැරපරුෂ නාගරාජේ. එයා එර්ධිමේ නාගරාජේ. ඉතින් ඔබට එයාගෙන් කරදරයක් වෙනවත් නම් මම කැමති නැහැ කියලා කිව්වා. ඉතින් දෙවනි සැරේටත් බුදුරජාණන් වහන්සේ අවසරය ඉල්ලා හිටියා. ගිනිහල් ගෙයින් දෙවෙනි සැරේට එයා කැමති වුණේ නැහැ. තුන්වෙනි සැරේටත් භාගතුන් වහන්සේලා හිටියා. මේ ඒ ගිනිහල් ගෙය එක රාත්‍රියක් වැඩි ඉන්න. එයා ඒක කැමති වුණේ නැහැ. භාගතුන් වහන්සේ ගමන කිව්වා මේ ඉතින් හොඳයි මට ඒ සර්පයාගෙන් කරදරයක් වෙන්නේ නැත්තම් ඔබ මට ඉන්න අවසර දෙන්න කියලා කිව්වා. එහෙම කිව්වහම කිව්වා එහෙනම් කැමති නම් වැඩි ඉන්නකෝ කියලා කිව්වා. භාගතුන් වහන්සේ අර ගිනිහල් ගෙයට වැඩම කරලා ආසනයක් පනවාගෙන තනතුරුවලින් ප්‍රතිදුරු ආදිය ටිකක් අතුරලා භාගතුන් වහන්සේ ගෙදරට සීතලලාගෙන එරමිනිය ගොතාගෙන කය ඍජුව තබාගෙන සිහියෙන් වැඩ වුණා. ඉතින් අර ගිනිගහන්නේ ඉන්න සැඩපරුෂ නාගයා දැක භාගතුන් වහන්සේ මෙතන ආසනයක් පනවාගෙන භාවනානුයෝගීවම වැඩ වුණා. ඉතින් දැකලා මොකද වුනේ? යා තරහ ගියා භාගතුන් වහන්සේ මේ ගිනිහල් ගෙට පැමිණිච්ච ගැන. තරහා ගිහිල්ලා මොකද කළේ? දොඹිට කළා. භාගතුන් වහන්සේ කල්පනා කළා මේ නාගයාගේ සිය සම්මස්නහර ඇට ඇට විදුලුවලට හානියක් නොවෙන්න මෙයාව මැඩ පවත්වන්න ඕන කියලා භාගතුන් වහන්සේ දෙවියක් කරලා තවත් අදට දොඹිට කරන්න පටන් ගත්තා. දැන් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් දොඹිට වෙනවා. අර නාගයාගේ ශරීරයෙන් පිට වෙන දෙමට වඩා සැර විදියට. අතින් ඊට පස්සේ මොකද උනේ? නාගයාට තවත් තරහයි. තරහගේ මොකද වෙන්නේ? නාගයා ගිනි සැර පිට කරන්න පටන් ගත්තා. දැන් ගිනි රාශියකුත් වෙනවා නාගයාගේ ශරීරයේ. භාගතුන් වහන්සේ මොකද කළේ? මේ නාගයාගේ සිය සම්මස්නහර ආදියට හානියක් නොවෙන්න භාගතුන් වහන්සේ ඊටත් වඩා තදින් එර්ධිමේ ගිනි ගල් පිට කරන්න පටන් ගත්තා. දැන් එළියෙන්නම් බලනකොට පේනවා අර ගිනිහාගේ කුෂියේ සම්පූර්ණයෙන්ම ගිනි අරිනවා. නාගයාගේ ගිනි දැලේ භාගතුන් වහන්සේගේ ඉර්ධ්‍යානුභාවයෙන් පිට වෙන ගිනි දැලුවේ නිසා මුළු මහා ගිනිහල් ගේන ගිනිගෙන ඇවිදෙනවා වගේ පේනවා. ඊට පස්සේ දැන් මේක දැක්කා අර තාපස පිරිස. අසින් තාපස පිරිස දැකලා මේ ගොල්ලෝ දැන් අර ගිනිහල් ගේ වට කරගෙන බලාගෙන ආයේ අපරාධය මහා සම්බුදයන් වහන්සේ කියන දේ අහුවේ නැහැ කියන දේ අහන්න නැතුව මේ ගිනිහල් ගේ රාත්‍රියක් ගත කරන්න කියලා ගියේ. දැන් ඉතින් අර නාගයා මේ සම්බුදයන් වහන්සේව මෙහෙසට පමුණුවනවා, දුකට පමුණුවනවා කියලා ඒගොල්ලෝ වටේලා කතා කරගෙන ඉන්නවා. දැන් ඔහොම ඔහොම රැ ගත වෙනකොට මොකද වුනේ? නාගයාට තේරුණා තවත් ඉතින් ඊට වඩා යාට කරන්න දෙයක් නැතේ කියලා. එයා ඉතින් සැර බාලුම එයා ගමනේ වුණා. ඊට පස්සේ මොකද කළේ? භාගතුන් වහන්සේ අර නාගයාව අරගෙන භාගතුන් වහන්සේගේ පාත්‍රය ඇතුළට දාගත්තා. භාගතුන් වහන්සේගේ පාත්‍රය ඇතුළට දාගෙන එළියට අරගෙන ඇවිල්ලා අර උරුවෙල කාශක ප්‍රධාන තාපස පිරිසට පෙන්න ඔන්න මේ ඉන්නේ ඔබලා මේ ඔබට කියන්නේ බය වෙච්ච නාගයා අමතින් මගේ තේජසින් එයාව මැඩ පැවැත්වා දමනය කළා කියලා භාගතුන් වහන්සේ අර නාගයාව පෙන්නෝ පාත්‍රික නාගයා පස්සේ නාගයා වැඩමයා කොහෙට අයි කරන්නේ. ඉතින් ඊට පස්සේ මේ උරුවෙල කාශක තාපසතුමා පැහැදුනා මේ ශ්‍රමණයන් වහන්සේ නම් මහානුභාව කෙනෙක්. මේ වගේ මේ මහා සැඩපරුෂ එද්දිමය නාගයෙන් දමනය කරන්න පුළුවන් නම් තමන් වහන්සේගේ අනුභාවයෙන් මෙතුමන් වහන්සේ බොහෝම ආනුභාව සහිත කෙනෙක්. හැබැයි ඉතින් මේ එයා තමන් ගැන හිතනවා මං වගේ රහතන් වහන්සේ නමක් නම් නෙවෙයි කියලා හිතනවා. දැන් ගුරුවෙල කාශපතාවසතුමා හිතාගෙන ඉන්නේ එයා රහත් කෙනෙක් කියලා. නමුත් එයා හිතන බුදුරජාණන් වහන්සේ රහත් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේට ඉතිපාතිහාරි පාන්න පුළුවන්. හැබැයි මං වගේ රහත් කෙනෙක් නෙමෙයි කියලා එහෙම හිතනවා. අතින් ඔය විදිහට භාගතුන් වහන්සේ මේ වනලැහැබේ වැඩි ඉඳිමින් එක එක විදිහේ ප්‍රාතිහාර්ය පාල පෙන්නුවා. තවත් දවසක මොකද වෙන්නේ? භාගතුන් වහන්සේ වනලැහැබේ ඉන්නකොට රාත්‍රී කාලේ මුළු මහත් කැලේම ආලෝකවත් කරගෙන ආලෝක හතරක් හතර දිශාවෙන් ඇවිල්ලා මහා ගුණකන්දන් හතරක් වගේ හතර දිශාවෙන් ඉන්නවා. මුරුවෙල කාශ්‍යප තාපසතුමා රාත්‍රී දැක්ක මිසීගේ දැකලා පහුවෙන්ද දානි සූදානම් කරලා ඉවර වෙලා දානි සූදානම් කියන්නේ ගියා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනමාන කළින්දන් කියලා ශ්‍රමණයන් මහා ශ්‍රමණයන් වහන්සේ ඊයේ රාත්‍රී මහා ආලෝක හතරක් මේ කැලේ බබළුවාගෙන හතර දිශාවෙන් ඇවිල්ලා මේ උන්වහන්සේ හතර කොන ඉන්නවා මම දැක්ක මහා ගිනිකන්දක් හතරක් වගේ මොකක්ද කියලා කිව්වා. ඒ සතරවරම් දෙවිවරු විතරාෂ්ට විරුද විරුපාක්ෂ වෛශ්‍යමන කියලා මේ සතරවරම් දෙවිවරු බණහන්දාවනේ කියලා කිව්වා. එතකොට උදේල කාශ්‍යපතුමා කල්පනා කළා ඉතින් මේ සතරවරම් දෙවිවරු බණහන් වෙනවා නම් මේ මහා ශ්‍රමණයන් වහන්සේ බොහෝ අනුභව සහිත කෙනෙක්. හැබැයි ඉතින් මම වගේ රහතන් වහන්සේ නමක් නෙවෙයි කියලා මම හැමදාම හිතනවා. ඉතින් ඊට පස්සේ දවසේ සක්‍රදේවීන්ද්‍රයන් විදිහට පැමිණියා. ඊළඟට මහා සහාම්පති මහා බ්‍රාහ්මයා පැමිණියා. ඉතින් මේ හැම අවස්ථාවකදීම මේ උරුවෙල කාශ්‍යප තාපසතුමා ඒ කාරණේ දැනගෙන හිතනවා ඉතින් මේ මහා ශ්‍රමණයන් වහන්සේලා බොහෝ අනුභව සහිත කෙනෙක්. හැබැයි මං වගේ රහතන් වහන්සේ නමක් නම් නෙවෙයි කියලා හැමදාම හිතනවා. ඊළඟට තවත් දවසකදී මොකද වුනේ? අංග මගධ කියන ජනපද දෙකේ වාසී බොහෝ කැවිලි කැවිලි අරගෙන මේ උරුවෙල කාශ්‍යප තාපසතුමාගේ ආශ්‍රමයේ තිබිච්ච මහා යාගයකට පැමිණෙන නියමිත විදිය. දැන් පහුවෙන්න තමයි යාගය තියෙන්නේ. ඉතින් මේ උරුවෙල කාශ්‍යප තාපසතුමා කල්පනා කළා දැන් මෙතන යාගයක් තියෙනවා. අංග මගධ ජනපද දෙකේ මිනිස්සු බොහෝ කැවිලි කැවිලි අරගෙන මෙතනට පැමිණෙනවා. ඉතින් මෙතනදී මේ මහා ශ්‍රමණයන් වහන්සේ මහා ජනයාගේ මොහක්කාරයේ ප්‍රතිපාදිහාරයක් පෑවොත් එහෙම මිනිස්සු මහා ශ්‍රමණයන් වහන්සේට පැහැදිලා ඊට පස්සේ මහා ශ්‍රමණයන් වහන්සේට ලාභ සත්කාර වැඩි වෙනවා මට අඩු වෙනවා හෙටනම් දාලි වල දන් ආවෙ නැත්තම් හොඳයි කියලා එහෙම කල්පනා කළා. අතින් බුදුරජාණන් වහන්සේ මේ මහා මේ ගුරුවෙල කාශ්‍යප තාපසතුමාගේ හිත සමන් වහන්සේගේ හිතින් දැනගත්තා. මෙයා මෙහෙම දෙයක් හිතනවා හෙට මේ දානේ වරදන් දෙන්න නැත්තම් හොඳයි කියලා. ඉතින් ගිහින් භාගතුන් වහන්සේ මොකද කළේ? ඊළ පහුවෙනිද දානේ වරදන් දාලා ආශ්‍රමයට ගියේ නැහැ. එදා භාගතුන් වහන්සේ උතුරු කුරු දිවයිනට පිණ්ඩපාතේ වැඩම කරලා අනෝතත්ත්ව විල්තරදී දානේ වරදලා එහිම දිවා විහරණයක් කළා. ඉතින් ඊට පහුවෙනිද මේ දානි සූදානම් වුණයින් පස්සේ මේකද කියන්නේ රුවෙල කාශ්‍යප තාපසතුමා පැමිණියා. පැමිණිලා ඇහුවා මේ මහා ශ්‍රමණයන් වහන්සේ ඇයි මේ ඊයේ දාන වල දණ්ඩාවේ නැත්නම් මේ කල්පනා කර කර හිටියා මොකද ඊ ආවේ නැත්තේ කියලා. ඒක ඔබ වහන්සේ කොටසක් වෙන් කරලා තියලා තියෙනවා කියලා මදන්න කාලෙට කිව්වා. භාගතුන් වහන්සේ නැතුව ඒක ඔබ හිතුවන්නේ මේ අංග මග ජනපද දෙකේ වැසියෝ ආවහම නම එද්දි පාතිහාරි පැයවොත් එහෙම ඒගොල්ලෝ මාකෙහි පහදිනවා අය ඔබේ ලාභ සත්කාර පිළිහෙනවයි කියලා. ඉතින් ඒක ආවේ නැත්නම් හොඳේ කියලා ඔබ කල් නැතුව හිතුවා නේද? ඒක තමයි තථාගතයන් වහන්සේ ආවේ නැත්තේ කියලා කියන්නේ. එතකොට මෙයා කල්පනා කළා මගේ හිතේ තියෙන දේ දැනගන්න පුළුවන් නම් මේ මහා ශ්‍රමණයන් වහන්සේ කොච්චර අනුභව සම්පන්න කෙනෙක්ද? හැබැයි ඒත් ඉතින් මම වගේ රහතන් වහන්සේ නමක් නම් නෙමෙයි කියලා ඒ විදිහට හැමදාම හිතනවා. ඊළඟට සක්‍රදේවේන්ද්‍රයා ඇවිල්ලා භාගිතුන් වහන්සේට සිවුරු හොදන්න පොකුණක් මවා දුන්නා. ඔන්න වගේ ඉතින් තවත් ගොඩාක් දේවල් සිද්ධ වුණා ඒ කාලය තුළ. ඒ හැම අවස්ථාවකදීමත් අර උරුවෙල කාශ්‍යප තාපසතුමා හිතනවා මේ ශ්‍රමණයන් වහන්සේ නම් මහානුභාව සම්පන්නයි, හැබැයි තමන් වගේ රහතන් වහන්සේ නමක් නම් නොවේ කියලා. ඉතින් කොහොම යනකොට මොකද වුනේ? මහා ලොකල් වැස්සක් වැස්සා ඒ ප්‍රදේශයට. ඒ මොකල් වැස්සෙන් සම්පූර්ණ පළාතම යට වුණා. භාගතුන් වහන්සේ අර හිටපු කැලෑ ප්‍රදේශයක් මේ ඒ අවට වතුරෙන් යට වුණා. භාගතුන් වහන්සේ මොකද කළේ? තමන් වහන්සේ එදෙන් අදිෂ්ඨානයක් කළා, භාගතුන් වහන්සේ වැඩ ඉන්න හරිය විතරක් යට වෙන්නේ නැතුව, වතුර ඒ හරියට එන්නේ ගලා එන්නේ නැතුව වතුර රටේ නතර වෙලා භාගතුන් වහන්සේට මේ දුවිලි සහිත පොළොවේ සක්මන් කරමින් ඉඳලා බෙන්ඩේ කියලා අදිෂ්ඨාන කළා. දැන් භාගතුන් වහන්සේ ඉන්න හාත්පසම වතුරෙන් යට වෙලා, නමුත් භාගතුන් වහන්සේ ඉන්න භූමි ප්‍රදේශයේ ඒ කොටස විතර මේ අදුමගාන පොළොවේ දුවිලි වත්තේ වෙන්නේ වතුර ඇවිල්ලා නැහැ. භාගතුන් වහන්සේ මේ දුවිලි සහිත පොළොවේ සක්මන් කරමින් ඉන්නවා. ඉතින් මේ උරුවෙල කාශ්‍යපාදී පිරිස කල්පනා කළා, මේ මහා ශ්‍රමණයන් වහන්සේ ඉන්න කැලෙත් යට වුණානේ වතුරේ, මහා ශ්‍රමණයන් වහන්සේ ගමතට ගහගෙන ගියාද දන්නේ නැහැ කියලා මේගොල්ලෝ කරපු වැඩේ බෝට්ටුවක් පොරුවක් හොයාගෙන පතිය කීප දෙනෙක් පොරුවේ නැගලා ආවා මේ භාගතුන් වහන්සේ ඉන්න දිහාට. එතකොට මේ අඩි ගානක් වතුර භාගතුන් වහන්සේ අර වතුරට මැදි වෙලා වලේ වගේ ඉන්නේ, වටේ වතුර. දැන් මේගොල්ලෝ ඉන්නේ උඩේ. ඉතින් මේගොල්ලෝ ඔරුවේ ඇවිල්ලා භාගතුන් වහන්සේ ඉන්නහා මේ බලලා කෑ ගහලා ඇහුවා, මහා ශ්‍රමණයන් වහන්සේ ඉන්නවද කියලා ඇහුවා. භාගතුන් වහන්සේ තර වතුරට මැදි කොටසේ වතුරෙන් තෙමෙන්නේ නැතුව ඉඳගෙන කිව්වා, කාශ්‍යප තථාගතයන් වහන්සේ මෙහි ඉන්නවයි කියලා. ආසෙන් කියලා මොකද කළේ? භාගතුන් වහන්සේ එර්දියේ වහන්සේට නැගලා අර ඔරුවේ පහළ වුණා. ආසෙන් එතනදී කාශ්‍යප තාපසතුමා කල්පනා කරනවා, මේ මාත්‍රමණයන් වහන්සේලා මහානුභාව සම්පන්න කෙනෙක්, මොකද මේ ගම් වතුරටවත් ගහගෙන යන්නේ නැති තරමේ කෙනෙක්නේ කියලා ඔබ කල්පනා කරනවා. ඉතින් භාගතුන් වහන්සේ ඒ වෙලාවේදී අදහස් කළා, දැන් ඉතින් මේ මෙයාගේ මේ කතන්දරේ බැලුවා ඇති, මෙයා මේ කොච්චර දේ කරලා බෙන්නුවත් කියන හිතන්නේ මහා ශ්‍රමණයන් වහන්සේ නම් මහානුභාව සම්පන්න කෙනෙක්, නමුත් තමන් වගේ තහත් තත්ත්වයට පස්සේච්ච කෙනෙක් නොවේ කියලානේ. ඉතින් මේ තැනත්තාව සංවේගයට පමුණුවන්න ඕනේ කියලා කිව්වා. කාශ්‍යප, ඔබ රහත් නැහැ, ඔබ රහත් වෙන මාර්ගය දන්නේ නැහැ, ඒක ප්‍රතිපදාවක් ඔබ තුලත් නැහැ කියලා තදින්ම කියා හිටියා. අන්න ඒ වෙලාවේදී තමයි මේ කාශ්‍යප තාපසතුමා තමන්ගේ නිවිචාර අදිමානේ අතහැරම, දැන් මෙයා රහත් වෙලා ඉන්නවා කියලා හිතාගෙන හිටපු වැරදි අදහස ඒ වෙලාවේදී අත්හැර දැම්ම භාගතුන් වහන්සේ තදින්ම කියා හිටපු වෙලාවේදී. ඒ වෙලාවේදී භාගතුන් වහන්සේගේ පාමුල සිරසින් වැඳ වැටිලා පැවිද්දත් උපසම්පදාවත් දීලා හිටියා. අතින් භාගතුන් වහන්සේ ගමන වදාලා, කාශ්‍යප, ඔබ මේ 500ක් ජටිලයන්ට ප්‍රධානියනි, නායකයනි, ඔබ ඒගොල්ලන්ට පොඩ්ඩක් මතක් කරන්න ඕන මහණෙන්නේ යනවා කියලා මතක් කරන්න කිව්වා. ඊට පස්සේ මේ උරුවේල කාශ්‍යප තාපසතුමා තමන්ගේ අර පිරිවර 500ක් ජටිල පිරිසට කිව්වා, මේ පින්වතුනි, මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ මහණෙන්න කැමතියි කියලා. ඒ ගමන පිරිස ඉඳන් කිව්වා, මේ අපිනා ඔබතුමාටත් ඉස්සෙල්ලා බොහෝ කාලයක් තිස්සේ බොහෝ ප්‍රසාදයෙන් හිටියේ, ඒ ඔබතුමා මහණ වෙනවා නම් අපිත් මහණ වෙනවායි කියලා ඒ 500ක් දෙනාම තමන්ගේ තිබිච්චාර මේ ගිනි පුදන උපකරණ ආදී ඔක්කොම ගඟට දාලා මේ ජටා මල්ලු ආදියත් ගඟේ පා කරලා ඇල්ලලා ඒගොල්ලෝ 500 දෙනාම දෙවි බුත්ක සම්පදායෙන් භාගතුන් වහන්සේ වෙත පැවිදි වුණා, උපසම්පදාව ලබා ගත්තා. ඉතින් දැන් මේගොල්ලෝගේ අර ගිනතු ගිනි පුදන මොනවද කියන්නේ, ගිනි කබල් ඊළඟට ජටා එහෙම ගඟේ පා වෙලා යනවා. දැක්ක කවුද? ගඟපල්ලේ ආශ්‍රමයේ හිටපු නදී කාශ්‍යප තාපසතුමා. ඉඳගල කල්පනා කළා, මේ අපේ සහෝදර තාපසතුමාට කරදරයක් වෙලා දන්නෙත් නැහැ, මේ ඔක්කොම ගිනි කබල් ආදී ගඟේ ගහගෙන යන්න කියලා එයාගේ පිරිවර 300ක් එක්ක ගියා සහෝදරයාගේ ආශ්‍රමයට. එහෙම බලනකොට මෙන්න පිරිස මහණ වෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට ඒගමන හැම මේ පැවිදි හොඳද කියලා, මේ පැවිදි තාම ශ්‍රේෂ්ඨයි කියලා. ඒගමන අර 300 දෙනාත් බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වුණා. එතන කියනවා කියනවා 800ක් පිරිස ඉන්නවා නේ. ඊළඟට දැන් ඒක ඔක්කොගේම අර තවස් පිළිකර ගඟේ පා වෙලා යනකොට දැක්ක ඊට පල්ලෙහැයි හිටපු අනිත් සහෝදරයා. කවුද? ගයාකාශක තාපසතුමා. දැකලා ඒගොල්ලෝ කල්පනා කළා, අපේ අපේ සහෝදරවරුන්ට කරදරයක් වෙලා දැන්නේ නැහැ කියලා. ඉතින් අර ආශ්‍රමයට ඇවිල්ලා බලනකොට මේ මොකද මේ 800ක් දෙනා මහාන වෙලා. ඊට පස්සේ ඇහුවා, මේ පැවිද්ද හොඳ දැයි කියලා ඒ පිටසත් අහලා මේ පැවිද්ද ශ්‍රේෂ්ඨයි කිව්වහම ගයා කාසික යාගේ දෙසියත් එක්ක පැවිදි වුණා. ඉතින් ඔන්න ඔය විදිහට මේ පුරාණ ගැටල භික්ෂුන් වහන්සේලා දහසක් දෙනා විතරජානන් වහන්සේගෙන් ඒ හිමික උපසම්පදාවේ උපසම්පදාව ලබාගෙන පැවිදි වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මොකද කළේ? මේ පිරිස කැඳවාගෙන ගයා ශීර්ෂය කියන ප්‍රදේශයට වැඩම කළා. දහසක් භික්ෂුන් වහන්සේලා සමුගි. භාග්‍යතුන් වහන්සේ ගයාවේ ගයා ශීර්ෂයේ මේ භික්ෂුන් වහන්සේලා සමග වැඩ ඉන්න වෙලාවේදී අර කලින් සඳහන් කළ දේශනාව පදාල. මොකද්ද? ආදිත්ත පරියාය සූත්‍රය. ආදිත්‍ය කියලා කියන්නේ ගිනිගෙන දැල්වෙනවා කියන එකයි. භාග්‍යතුන් වහන්සේ ගිනිගෙන දැල්වීම උපමා කරගෙන වදාළ දේශනාවට කියනවා ආදිත්‍ය පරියාය සූත්‍රය කියලා. ඉතින් මේ ආදිත්‍ය පරියාය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දන්වන මේ ගිනි පුදපු පිරිසක් කියලා. ඉතින් මේගොල්ලන්ට මේ ගිනිගෙන දැල්වීම හොඳ ප්‍රකට දෙයක්. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ ඒක උපමා කරගෙන මේගොල්ලන්ට ධර්ම දේශනා කළේ. සබ්බං භික්ඛවේ ආදිත්තං. මහන්නේ මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම ගිනිගෙන දැල්විලායි පවතින්නේ. මොකද්ද මේ සියල්ල ගිනිගෙන දැල්විලා තියෙනවයි කියලා කියන්නේ? මහන්නේ මේ ඇස ගිනිගෙන දැල්විලා තියෙන්නේ. ඇහැට පේන රූප ගිනිගෙන දැල්විලා තියෙන්නේ. ඊළඟට ඒ රූප දැනගන්නා සිත, හැමුල්ල පහළ වෙන සිත, චක්කු විඥානේ, එයත් ගිනිගෙන දැල්විලායි තියෙන්නේ. ඊළඟට හැමුල් කරගෙන ඇති වෙන ස්පර්ශය, ඒකත් ගිනිගෙන දැල්විලායි තියෙන්නේ. ඒ ස්පර්ශය නිසා ඇති වෙන වේදනා ආදියත් ගිනිගෙන දැල්විලායි තියෙන්නේ. ඉතින් මොනවයින්ද මේ ඇහැ, ඇහැට පේන රූප, ඊළඟට ඇහැ නිසා පහළ වෙන සිත, ඇසේ ස්පර්ශය, ඒ ස්පර්ශය නිසා ඇති වෙන සැප දුක් ආදී ගිනිගෙන දැල්විලා තියෙන්නේ. මොනවයින්ද ගිනිගෙන දැල්විලා තියෙන්නේ? භාගතුන් වහන්සේ වදාන්නා ආදිත්තං රාගං. රාගේ නම් වූ ගින්නේ ගිනිගෙන දැල්විලායි තියෙන්නේ. දෝසක් කිනා ද්වේෂේ නම් වූ ගින්නේ ගිනිගෙන දැල්විලායි කියන්නේ. මෝහක් කිනා මෝහේ නම් වූ ගින්නේ ගිනිගෙන දැල්විලායි කියනවා. අපි බලමු. එතකොට මේ ඇහැ, හැට පේන රූප, චක්ඛු විඥානේ, ඇහි ස්පර්ශය නිසා හට ගන්නා සැප දුක් උපේක්ෂා වේදනා රාගේ, ද්වේෂේ, මෝහේ නිරන්තරයෙන් ගිනිගෙන දැල්විලායි පවතින. ඉතින් දකින දේ නිසා රාගය තියෙන්න පුළුවන්, ද්වේෂය තියෙන්න පුළුවන්, මෝහය තියෙන්න පුළුවන්. එතකොට ඒ ඔක්කොම මේ කෙලෙස් කින්නේ ගිනිගෙන දැල්වෙලා පවතින. උමනක් නොයි ආදිත්තං ජාතිය ජරා මරණේන ශෝකේහි පරිදේවි දුක්ඛේහි දෝමනස්සේ උපායාසි. ජාතිය නැවත නැවත උපදීම නම් වූ දුකෙන් ගිනිගෙන දැල්වෙලා තියෙනවා. නැවත නැවත ජරාවට පත්වීම, දිරීම කියන දුකෙන් ගිනිගෙන දැල්වෙලා තියෙනවා. මරණේ නම් වූ දුකෙන් ගිනිගෙන දැල්වෙලා තියෙනවා. ශෝක කිරීම, වැළපීම, කායික දුක්, මානසික දුන්නස්, දැඩි චිත්ත පීඩා කියන මේ 11 ගින්නෙම ගිනිගෙන දැල්වලා තියෙනවා. 11 ගින්න කියන්නේ මෙන්න මේ ටිකට. මොනවද? රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන මේ 11. එතකොට බලන්න දැන් අපි මේ S2 පවත්වාගෙන යනවා. නමුත් මේ S2ට පේන රූප, ඇහැ නිසා පහළ වෙන සිත, ස්පර්ශය නිසා හට ගන්නා සැප දුක් උපේක්ෂා වේදනා නිරන්තරයෙන්ම මේ කියන 11 ගින්නේ ගිනිගෙන දැල්විලා තියෙනවා කියන එක අපි විතර සිහි කරන්න ඕනේ. ඒ S2 විතරක් නෙවෙයි, ඔය විදිහටම කන, ශබ්ද, නාසය, ගන්ධ, දිව, රස, කය, පහස, මනස, මනසට අරමුණු වන ධර්ම, ඊළඟට මානසික අරමුණු දැනගන්නා මනෝ විඤ්ඤාණය, මානසික ස්පර්ශය, ඒ ස්පර්ශයෙන් නිසා හට ගන්නා සැප දුක් උපේක්ෂා වේදනා, මේ ඔක්කොම රාග ද්වේෂ මෝහ ගින්නෙන් ගිනිගෙන දැල්ලා තියෙනවා. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් උපායාස ගින්නෙන් දැල්ලායි තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණේ නිරන්තරයෙන්ම නෝනින් දකින්න ඕන. විදර්ශනා නෝනින් දකින්න ඕන. එහෙම විදර්ශනා නෝනින් දකින ශ්‍රාවකයාට මොකක්ද හිතෙන්නේ? මේ ඇහැ කනුනාසය දිව ශරීරයේ මනස ඒවට අරමුණු වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මේවා ඇලුම් කටයුතු දෙය කියලා වැටහෙනවා. නෑ, ඇලුම් කටයුතු දෙය කියලා වැටහෙන්නේ නෑ. ඒකට තායිලන්තේ වැඩ හිටපු අජාන්චා ස්වාමීන් වහන්සේ ලස්සන උපමාවක් දක්වනවා. දැන් කෙනෙක් අතින් ගිනි අඟුරක් අල්ලගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? අත පිච්චෙනවානේ. ඉතින් අත පිච්චෙනකොට මොකද කරන්නේ? නුවණැති කෙනෙක් නම් ඒක අතහැරලා දානවානේ. ආන්න ඒ වගේ. ඉතින් දැන් අපිට යම්තා දුක් පීඩා වෙහෙස හරදර ළඟට ජාති ජරා මරණ ඇති වෙනවා නම් ඇති වෙන්නේ කුමක් නිසාද? මේ ඇහැ කන නාසය දිව ශරීරේ මනස කියන ආධ්‍යාත්මික ආයතන වල පැවැත්ම නිසායි. ඊළඟට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ආරම්මණ වල පැවැත්ම නිසායි. ඊළඟට චක්කු විඥාන සෝත විඥාන ධාන විඥාන ආදී සිත් පහළ වීමේ පැවැත්ම නිසායි. ස්පර්ශයේ නිසායි. ස්පර්ශයේ නිසා හට ගන්න සැප දුක් වේදනා ආදී නිසා තමයි අපිට මේ උකලොස් ආකාරයේ මේ ජීවිතකට හසු වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. කියන්නේ ඒක නිසා නුවණැති කෙනෙක් නම් අර අතින් අල්ලන් ඉන්න ගිනි අඟුරු කැටේ අතහරිනවා වගේ මොකද කරන්නේ? අන්නේ ආධ්‍යාත්මික ආයතන බාහිර අරමුණු සිත් ස්පර්ශ වේදනා ආදී ඒවා අතහැරීම තමයි කළ යුතු වෙන්නේ. කියන්නේ විදර්ශනා නුවණ දියුණු කරගත යුතු වෙන්නේ අන්නේ සඳහා. මේක අතහරිනවා කියුවට ලේසි වැඩකුත් නෙවෙයි. මොකද ලේසි වැඩක් නෙවෙයි. අන්නහරි කාලයක් තිස්සේ මේ පුරුදු කරලා තියෙන්නේ අතහරින පැත්තට නෙමෙයි බැඳෙන පැත්තට, ඇලෙන පැත්තට. ඉතින් බැඳෙන පැත්තට, ඇලෙන පැත්තට පුරුදු පුහුණු කරපු කාලය අපිට හිතා ගන්න බෑ නේ. කවුරු රෙකමනේ කියලා කියන්න බෑනේ. භාගතුන් වහන්සේ වදාළ සංසාර විපත්‍ය ගිය කල්ප සංඛ්‍යාව රෙකමනේ කියලා දක්වන්න බෑ කියන එකනේ. ඉතින් ඒ තාක්කල් කාලයක් මුළුල්ලේ වැඩිපුරම කරලා තියෙන්නේ අතහරින එක නෙමෙයි. මේ ඇලෙන බැඳෙන එකයි. ඒ ඉතර කාලයක් තිස්සේ පුරුදු දෙය අතහරින එක ලේසි වැඩක් නෙවෙයි. කියන්නේ ඒක තමයි. ඒක නිසා අතහැරීම සඳහා පුහුණු වෙන්නත් බොහෝ කාලයක් ගත වෙනවානේ. දැන් ඒ ශ්‍රී මහා බෝසතාණන් වහන්සේ මනෝපනිධානයේ පටන් විෂයසංක කල්ප ලක්ෂයක් මුළුල්ලේ මුළුල්ලේ පාරමී ධර්ම ශීර්ෂයෙන් පුරුදු පුහුණු කළේ මේ අතහරින පුරුද්දයි. ඊළඟට ඉතින් අග්‍රශ්‍රාවකීන් වහන්සේලා නම් ඒ කාසංගික කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ඒ විදිහට හිත පුරුදු පුහුණු කළ අතහැරීම සඳහා. අවශේෂ අසූ මහා ශ්‍රාවකීන් වහන්සේලා කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පුරුදු පුහුණු කළා. එසේ ශ්‍රාවකීන් වහන්සේලාට කාල නියමයක් නැහැ. තම තමන් වහන්සේලා දියුණු කර ගන්නා බෝධිපාක්ෂික ධර්ම මුහුකුරා විහාර තමන්ගේ බලවත් වීර්ය, බලවත් ශ්‍රද්ධාව, බලවත් ප්‍රඥාව යෙදিলা මේ සමත විදර්ශනා ඥාන දියුණු කර ගන්නට මිසි පසුගිය මහදිච්ච අවස්ථාවක මේ අත්හැරීම පුරුදු පුහුණු කරන්න පුළුවන්. ඉතින් ඒකෙදිත් අපි හරිය පරිස්සම් වෙන්නට සිද්ධ වෙනවා. දැන් බලන්න සමහර කෙනෙකුට අත්හැරීමේ සුදුසුකම යෙදෙනවා. නමුත් සමහරවිට ඒක වෙනත් වෙනත් හේතු නිසා මගහැරියනවා. දැන් බලන්න අජාතසත්තු කුමාරයාට බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා සෝතාපට්ටි ඵලයට පත් වෙන්න අවස්ථාවක් තිබුණා. කියන්නේ ඒ තරම් සමන්තුල සුදුසුකම් තිබුණා. නමුත් පාවමිත්‍ර සේවනයේ නිසා අර දේවදත්ත තෙරුන්ගේ ඇසුරින් ද මොකද වුනේ? ආනන්තාරිය අකුසල කර්මයක් සිද්ධ කරගෙන මේ අවස්ථාව නැති කරගත්තා. ඉතින් අන්න ඒ වගේ ඉතින් බොහෝ කාලයක් තිස්සේ මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආරමුණු සිත් ස්පර්ශ වේදනා ආදියට ඇලිච්ච බැඳිච්ච මානසික තත්වයක් තුළ ඒව අතහරිනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. නමුත් ඉතින් මේවායි තියෙන දුක පීඩා වේද දකින්නා වූ නොනති ආර්ය ශ්‍රාවකය මොකද කරන්නේ? අසපිලිමනවත් ඵල කිරිනවා. මේවත් අනිත්‍ය දුක් වූ අනාත්ම ධර්ම කියලා. ළඟට ඇහැට පේන රූප ගැන ඵල කිරිනවා. මේ ඇහැට පේන රූප සියල්ලත් අනිත්‍ය දුක් වූ අනාත්ම ධර්ම කියලා. චක්කු විඥානේ ස්පර්ශයේ නිසා හට ගන්නා සැප දුක් උපේක්ෂා වේදනා මේ සියල්ල කෙරෙහිම ඵල කිරිනවා. මේවා ස්ථිර දෙයක් නෙවෙයි. විනවහා වෙනස් වෙන දේ, සැපටයි දෙයක් නෙවෙයි, දුකටයි දෙයක්. තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා නිරන්තරයෙන් නුවණින් දකිනින් ඵල කිරිනවා. ඔය විදිහට කන, නාසය, දිව, ශරීරය, මනස, මනසට අරමුණු වන ධර්ම, මනසින් දැන ගැනීම, ඊළඟට මනෝ ස්පර්ශය, ඊළඟට ඒ ස්පර්ශය නිසා හට ගන්නා සැප දුක් උපේක්ෂා වේදනා ආදී මේ සියල්ල පිළිබඳවම කලකිරෙනවා. කලකිරෙනකොට මොකද වෙන්නේ? ඒවා අල්ලගන්න, ඒවයි එක මිදෙනවා. එක මිදිච්චාම එක මිදුණා වූ රහතන් වහන්සේ දන්නවා උපතසේ වුණා බඹසර සම්පූර්ණ කළා අරහත්ත්වයේ සඳහා වෙන කළ යුතු දෙයක් නැහැ කියලා. ඉතින් භාගතුන් වහන්සේ මෙන්න මේ දේශනාව දුොම කෙටියෙන් කියන මේ දේශනාව අර දහසක් භික්ෂුන් වහන්සේලාට වදාළා. ඒ දහසක් භික්ෂුන් වහන්සේලා ඒ වෙන විට තම තමන් වහන්සේලාගේ ශික්ෂකන් දියුණු කරගෙන ගිහින් ච පිරිසක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ කෙටි දේශනාව ඇසීමෙන්ම ඒ සියලු දෙනා වහන්සේට සියලුම කෙලෙසුන්ගෙන් මිදලා මේ අල්ලගත්තු සියල්ලම අතහැරලා සියලුම කෙලෙසුන්ගෙන් මිදලා උතුම් වූ අරහත් ඵලයට පත් වෙන්නට පුළුවන්කම ලැබුණා. කියන්නේ ඒක නිසා අපි මේ දේශනාව නිරන්තරයෙන් සිහි කරන්න ඕන. මේක හොඳට විදර්ශනා භාවනාවට පාදක කර ගන්න පුළුවන් දේශනාවක්. ඒ තමනුත් නිරන්තරයෙන් කල්පනා කරන්න ඕන. ඉතින් තමන්ගේ මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස ගැන කල්පනා වෙනකොට බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ආදී ඕනෑම බාහිර අරමුණක් සම්බන්ධයෙන් ඊළඟට අරමුණු දැනීම වශයෙන් සිත් පහළ වෙනකොට හිතර හිතන්න ඕන මේවා මේ අල්ලගන්න සුදුසු දේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දහසක් ජත්ත භික්ෂුන් වහන්සේලාට වදාළ පරිදි මේ ඔක්කොම ගිනිගෙන දැල්විලා තියෙන දේ. මේවා අත්හරින්න සුදුසු දේ. ඒ වගේම මේවා නිදෙන්න සුදුසු දේවල් අපි මේ අල්ලගෙන ඉන්නේ කියලා බුද්ධාන්තයෙන් මෙවැනේ කල්පනා කරන්න ඕන. අනේ කවද්ද මමත් මේ දහසක් ජත්ත භික්ෂුන් වහන්සේලා වගේ මේ ගිනිගත්තා වූ ඇස කන නාසය දිව ශරීරයේ මනස මේවා අත්හැරලා මිදෙන්නේ. මේ සියල්ලෙන්ම සිසිල් වූ නිර්වාණ ශාන්තියට පත් වෙන්නේ කවද්ද කියලා අන්න ඒ විදිහට නිරන්තරයෙන් නුවණින් සලකන්නට ඕන. ඒ නුවණින් සැලකීමමත් මේ පින්වතුන්ලාට විදර්ශනා ඥාන දියුණු කරගන්නට මුහුකුරා ගන්නට ඒකාන්තයෙන් උපකාරී වෙන්න පුළුවන්. මොකද මේ පින්වතුන් අහලා දාන්න අර චුල්ලපන්තක මහරහතන් වහන්සේට මහරහත් භාවයට පත්වීමේදී ඍදි කැබැල්ල පිරිමදිනකොට ඍදි කැබැල්ලේ මේ දූවිලි රජස් ආදී තැවරිලා ඒ ඍදි කැබැල්ල අපිරිසිදු වෙනවා දකිනකොට සංස්කාරයන් පිළිබඳ කලකිරීම ඇති වුණා. ඉතින් එසේ ඒ සංස්කාර පිළිබඳ කලකිරෙන්නේ ඇති හේතු වුණේ పూర్ව ජීවිතයකදී රජ කෙනෙක් වෙලා එතා පිට යනකොට රජතුමාගේ ශරීරයෙන් දහඩිය වැක්කෙනකොට රජතුමා උතුරු සළුවෙන් දහඩිය පිහදාගත්තා. දහඩිය පිහදාගෙන කල්පනා කළා අනේ මේ ලස්සනට තිබෙච්ච උතුරු සළුව දහඩිය පිසුදැමීමෙන් ජරා වුණානි. මේ සෑම දේම මේ විදිහට වෙනස් වෙලා යනවා කියලා එතා පිට ඉඳගෙන එදා එසේ නුවණින් සැලකුවා. අන්න ඒකම තමයි කියනවා අර ප්‍රති කැබැල්ල පිරිමදමින් ඉන්නකොට මේ ප්‍රති කැබැල්ල අපිරිසිදු වෙනවා දැකලා විදර්ශනා ඥාන පහළ වෙලා ගිහිල්ලා මාර්ගඵල නිවන් සුව අවබෝධ කරගන්නට උපකාරී වෙනවා. ඉතින් අන්න ඒක නිසා දැන් මේ පින්වතුන්ලා විශේෂයෙන් මේ අපේ මෑණිවරුන්ට මේක හොඳ අවස්ථාවක්. අයි නිතර මේ කිවල් වල ලිප මොලවනවානේ තේ ටික උණු කරන්නේ බත් හැදිය ලිපේ තියන්න කිනි කූරක් ගහනකොටම කල්පනා කරන්න මේ දර ඇවිලෙන්නා වගේ තමයි අපි ඇස කන නාසය දිව ශරීරයේ මනසත් ගිනිගෙන දැල්ලා තියෙන්නේ කියලා. ඒක හොඳ භාවනාවක් නේ. නැත්තම් දැන් ඕක නෑ. අර දර ටික ලිපට දාලා ඕක බත ඉදෙනකම් වෙන වෙන දේවල් කල්පනා කරගෙන ඉන්නේ නේ. යන්නේ මේ වෙලාවේදී බත ඉදෙනකම් මේ ඇයට දැන් මොකද කරන්න පුළුවන්? මේ ආදිත්ත පරියාය සූත්‍රයේ සිහි කරලා විදර්ශනා භාවනා මානසිකාරයේ කියෙදෙන්න පුළුවන්. මේ දර ටික ගිනි ඇවිදෙන්නේ යම්සේද, මේ බත ඉදෙන්නේ යම්සේද, ඒ වගේ තමයි අපේ මේ ඇස කන නාසය දිව ශරීරයේ මනසත් මේ 11 ගින්න ඉගෙනගෙන ගිනි අරගෙන දැල්විලායි තියෙන්නේ. රාග ගින්නෙන්, දේශ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ජාති ජරා ව්‍යාධි මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස ගින්නෙන් නිරන්තරයෙන් ගිනිගෙන දැල්විලායි පවතින්නේ. අනේ කවද්ද මේ ගින්න නිවි යන්නේ කියලා නිරන්තරයෙන් සිහි කරන්නේ. එතකොට මේ ජාති ජරා මරණ ආදී දුක් කොහොමද නැති කරගන්නේ කියලා සංවේගය උපදවා ගන්න පුළුවන්. තමන්ටත් අනේ තුලින් අප්‍රමාදී බව දිනු කර ගන්න පුළුවන්. ඒක නිසා හැම වෙලේම ලිප දාගන්න වෙලාවේදී මතක තියාගන්න මේ සූත්‍ර දේශනාව. ඒක ටිකක් කුණු කරන්න ඕ. ඊළඟට තමන් යන පිහන කටයුතු වලදී ගිනි දාගන්නකොට වෙනත් දෙයක දීගිනි දාගන්නකොට මතක තියාගන්න මේ බාහිර ගින්නට වඩා විශාල ගින්නක් අපේ අභ්‍යන්තරයේ දැල් වෙලා පවතිනවා. මේ කියන 11 ගින්න. අනේ කවද්ද මම මේ ගින්න නිවා ගන්න කියලා නිරන්තරයෙන් මේ ගැන සිහි කරගෙන ඒ සඳහා අප්‍රමාදී වෙමින් සීල සමාධි ප්‍රඥා වැඩි වීමේ අදිෂ්ඨානය ඇති කරගන්න. ඒ නිසා මේ ආදිත පරියාය සූත්‍ර දේශනා ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත් ආ සියලුම කුණේ ධර්මයන් අපි සෑම දිනාටම ඒ දහසක් ජටල විසුන් වහන්සේලාට මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස රාග ද්වේෂ මෝහ කියන මේ 11 කියන සහමුලින්ම නිවීමෙන් සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවේසන සී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ අජරාමෘ සංඛ්‍යාත තුන් නිවාන ශාන්තිය සාක්ෂාත් කර ගන්නටම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගනිමු.